कल्याण मित्र हितवतुनी सदां सदैव मे बदादा रात्रि सी बुद्धि होरावट एक मुतवन हितवतुनी दिवारात्रि चक्रे अंदुरे एलिए सीतल उनुसुमे गिन्न जाले दुख सेप सातुट असतुट मी चक्रेन पितवीने क्रमयक दोरटुवक विवरयक पिम्मक सोयमिन ए विनुवेन ए अरमुनिन एकतुवी ए इलाक्केट सामूहिकव समीप वीमे प्रयत्नेकाई ओबाप यदि सिटिन्ने अदकीमेम अप दन्नवा मे सियल्ले द्वित्वाकार हसिरीमेते तिबेन्ने रात्रिय हा दहावल सदाकालिक रात्रीनुत्ने सदाकालिक दहावल कालयत्ने दहावलिं पसु रात्रिय रात्रीं पसु दहावल चक्राकार हसरीमाक पिरलीमाक विश्वे हेमदयक्म चक्राकाराई හැමදයක්ම කරකැවෙනවා. ඇහැට පේන, අපට පේන, අහසේ තිබෙන හැම ග්‍රහ වස්තුවක්ම, ග්‍රහ ලෝකයක්ම, තාරකාවක්ම, වලාකුලක්ම කරකිනවා. දීර්ඝ වූ චක්‍රයක චක්‍රාකාර ගමනකයි ඒ හැම දෙයක්ම යෙදී සිටින්නේ. ඒ ඇහැට පේන ඇහැට නොපෙනෙන හැම දෙයක්මත් යෙදී සිටින්නේ චක්‍රාකාර ගමනක. සමහර විට ගෙවත්තේ අලංකාරයට එමෙන්ම විචිත්‍රත්වයට එතනිනුත් එහාට ගොස් සුවඳවත් වූ අත්දැකීමකට සිටුවන ගහක් මල් පැලයක් ඒට කළ යුතු සියලු සත්කාර කළ පසු දවසක මලක් පූදිනවා පිපෙනවා. කොහෙන් ඒ මලට වර්ණයාවද පාටාවද සුවඳාවද විචිත්‍රවත් වූ හැඩයක් දුන්නේ කවුද? දුන්නු කෙනෙක් පෙනෙන්නට නෑ. ගත තැනක් හොයාගන්නටත් නෑ. නමුත් ඒ වයි වර්ණ කවදාවත් කෘතිමව හදන්ට බැරි. කෘතිමව මවන්ට බැරි. කෘතිමව දෙන්ට බැරි. වර්ණ හැඩ සුවඳ සමග මලක් පිපෙනවා විකසිත වෙනවා. ඒ පුෂ්පය පැමිණි තැනක් අප දන්නේ ගහ ඇතුලේ තිබුණෙත් නෑ. ගහ ඇතුලෙන් නෙමෙයි ආවේ. පොළවේ තිබුණෙත් නෑ. පොළවිනුත් නොවේ ආවේ. ඉර එළියේ තිබුණද ඒත් අපිට හොයාගන්න බෑ. ඉර එළියේ අපි ඒ ගහට පැලේට ලබා දුන් පොහොරවල තිබුණාද? සැපිය වූ ජලයේ තිබුණාද? වාතයේ තිබුණාද? නැහැ. ඉන් කිසි තැනක නොතිබුණු, ඉර එළියෙත් නොතිබුණු, ගහේ පැවැත්මට අත්‍යවශ්‍ය වන ඉරේලියෙත් නොතිබුණු, ජලයේත් නොතිබුණු, උලඟෙත් නොතිබුණු, පොළවෙත් නොතිබුණු. නමුත් මේ කිසිවක් නොමැතිව නොලැබෙන, නොපිපෙන ඒ විසිතුරු මලක් මේ ගහ අපට දෙනවා. ගෙවත්ත ලස්සන කරනවා, විසිතුරු කරනවා, සුවඳවත් කරනවා. කොපමණ කාලයකටද ඒ සාපේක්ෂයි. නමුත් දීර්ඝ කාලයකට නොවේයි, සදා කාලයකට නම් කොහොමත් නෑ. පැය කිහිපයකට, සමහර විට දවසකට දෙකකට, දින කිහිපයකට, සතියකට හමාරකට. ඉන් පසු අර පොහොට්ටුවක් සී ගහෙන් එළියට ඇවිත් අපදිහා බලාගෙන පෙති එකින් එක විහිදෝමින්, ඉනහෙමින්, විකසිත වෙමින් සුවඳ හැමූ ඒ පුෂ්පය නැවත පෙති හකුලවා ගන්නවා. ඒට වෙනම නමක් දෙනවා, පර වෙනවා, මුකුලිත වෙනවා, නිදාන වෙනවා. නැවත පොහොට්ටුව බවට පත් වෙන්නේ හැකිලුණාට. පොහොට්ටුවයි පර වෙන මලේ ලොකු වෙනසක් තියෙනවා. එකක් උපදිනවා, අනිත් එක මිය යනවා. පෙති එකින් එක ගලවලා ගහමුලට ඒ මල දමනවා. තමන්ගේ පෙති එකින් එක උදුරාගෙන තමන් මතුණු ගහේ පාදමට ඒ එකින් එක පෙති අතාරිනවා. ලොකු හුළඟකට ටිකක් ඈතට යන්න පිළිවන් පාවෙලා ගහගෙන සාමාන්‍යයෙන් සිදු වෙන්නේ ඒ තමන්ව විකසිත කළ ගහ පාමුලටම තමන් මිලාන වී පරවි පාත් වෙනවා, පතිත වෙනවා. ඉන් ටික දවසක් දකින්ට ලැබෙනවා වැටුණු පරවුණු මල්, පෙතිහැලුණු මල් ගහමුල අර පාට පිච්චෙමින්, සේදෙමින්, දුර්වර්ණ වෙමින්, ආ අවර්ණ වෙමින්, විසිතුරු හැඩ විකෘති වෙමින්, අවලස්සන වෙමින්, සුවඳ, ඒ සුවඳවත්තුණු රේණු දුගදහමන්නට පටන් ගනිමින් ගමනක් යනවා. පිපෙන ගමන ඉවරයි දැන්. නමුත් ගමන ඉවර නෑ. තවත් ටික දවසකින් ඒ හැලුණු පෙතිත් හොයාගන්න ලැබෙන්නේ. වැස්සට දිය වෙලා පොළොවට දිරා ගිහිල්ලා අවුවට පිච්චිලා. සමහර විට ඊළඟට මතුවෙන්නට තිබෙන පොහොට්ටුවට අවශ්‍ය කිසියම් උදව්වක් මේ පරවුණු මල නැවත ගහපාමුලින් කරනවා ඇති. මේ තමා චක්‍රය. ඒ පරවුණු මලමද තවත් අලුත් මලක් විදිහට ආවේ, එහෙම කියන්න බෑ. හැබැයි පරවුණු මලෙන් යමක් මේ අලුතින් සුපිපෙන පුෂ්පේට ලැබෙන්න ඇති. මේ තමා චක්‍රය. හැම දෙයකම විශ්වයේ තිබෙන පැවැත්මේ ස්වභාවය. උත්පත්ති ලැබනවා විශ්වයේ හැම දෙයක්ම තමන් නොවන දේවල් වල උදව්වෙන්. ගෙවත්තේ සින්නක් කරයිතිය අපට තියෙන්න පුළුවන්. සමහර විට ඒ අයිති කරුම තමන්ගෙම උදැල්ලකින් තමන්ගෙම ගෙවත්තේ වලක් ඇරුවා වෙන්න පුළුවන්. තමන්ගෙම දෑ ඉවත් කරලා පොර දාලා තමන්ගෙම දෑතින් පැලිය තමන්ගෙම දෑතින් උදේ හවා වතුර දැම්මා වෙන්න පුළුවන්. පොර දැම්මා උදේ හවා බලලා තනකොළ ඉවත් කළා. නමුත් හිතවතුනි, එහි මලක් පිපෙන්නට ඒ තමන්ගේ ගෙවත්තේ තමන්ගේ අයිතිය විතරක් මදි. අත ගහන්නටත් බැරි ඈත තිබෙන ඉර උදව් කරන්නට ඕන. ඉර අපේ නෙවෙයි. ඉර ගැන අපට අයිතියක් නෑ, පාලනයක් නෑ, ඔප්පුවක් නෑ. ඔප්පුවක් නැති, අයිතියක් නැති, පාලනයක් නැති ඒ සූර්යාගේ උදව්ව අවශ්‍යයි අපේ කියන ගෙවත්තක, අපේම උදැල්ලකින්, අපේම දෑතින් හිටවන පැලේකට අපිම වතුර දැම්මත් බලාගත්තත් ඒ පැලි වැඩින්ට, දළු දාන්ට, පොහොට්ටුවක් එන්ට, මලක් පිපෙන්ට. හුළඟේ උදව් ඕනේ. හුළඟ අපේ නෙවෙයි. තව බොහෝ දේවල්. මේ තමා ධර්මතාව. මේ චක්‍රයේ අපි කොහේ හරි කොනක ඉන්නවා. මැදක නොවේ, කොනක ඉන්නේ. චක්‍රය අපට වඩා බලවත් විශාලයි. ඒ චක්‍රයේ පුංචි කෙරවලක ඔබත් ඉන්නවා, මමත් ඉන්නවා. හරියට මේ මුළු විශ්වයේම මගේ, අපේ කියන හැඟීමින් මේ සියල්ලේ අයිතිකරු මමයි කියන හැඟීමින්, ඒ හැඟීමක් පමණක්ම බව විශ්වයේ හැම අංශුවක්ම දන්නේ නැති එකම කෙනා මේ හිත තමයි. හිත දන්නේ, හිත හැර හැම දෙයක්ම විශ්වයේ දන්නවා. තමන් පවතින්නේ තමන් නොවන දේවල් වල ආධාරයෙන්, උපකාරයෙන් බව. තමන් පිපෙන්නේ, විකසිත වෙන්නේ තමන් නිසා නොවන බව. එමෙන්න මුකුලිත වන්නේ, මිලාන වෙන්නේ ධර්මතාවලට අනුව බව. ඉන් නොදන්නා හිත තමා කැළඹෙන්නේ, උදාමයටපත් වෙන්නේ. එමෙන්ම අඩපණ වෙන්නේ, ඇදගෙන වැටෙන්නේ. මේ චක්‍රාකාර හැසිරීම ගැන විවිධ කෝණවලින් හිතවතුනි අප කතා කළා, සාකච්ඡා කළා, මෙනෙහි කළා, භාවනා කළා, ගවේෂණය කළා. හැම දෙයක්ම පෙළෙන ස්වභාවයෙන් එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවයට කැරකින බව. පේන්ට තියෙන ස්වභාවයෙන් එහි විරුද්ධ ස්වභාවයට හැරෙන බව. ඒ එසේ නොවන මොනම දෙයක් හරි අප කාට හරි මේ ජීවිතයේ මුණගැහී තිබෙනවද? පෙන්වන ස්වභාවයෙන් එහි ප්‍රතිවිරුද්ධ ස්වභාවයට නොපෙරළෙන, පත් නොවන, වෙනස් නොවන යමක් හෝ යමෙකු. භෞතික වේවා, මානසික වේවා, චෛතසික වේවා, භෞතික වේවා, මේ හැම දෙයක්ම බැලුවොත් ගමනක තියෙන්නේ, ගමනක් කියන්නේ කෙලින් ඉරක් ඇඳලා ඒ ඉරේ ආරම්භයේ සිට අවසානයේට එහෙම යන ගමනක් නොවේ. කෙලින් ගමනක් නම් තිබෙන්නේ ආරම්භයක් තිබෙනවා, අවසානයක් තිබෙනවා. දීර්ඝ වෙන්න පුළුවන්, නමුත් ඉවරයක් තියෙනවා. ඉවරයක් නැත්තේ රවුමට යන ගමනක. රවුමට, රවුම් ගහන ගමනකට ඇරඹුමක් නැත, අවසනක්ද නැත, නිමාවක්ද නැත. ඇත කියන්න පුළුවන්නේ වෙහෙසට පමණයි. වෙහෙසක් මිස ඇරඹුමක්, අවසනක්, නිමාවක් හෝ ගිය තැනක් නැත. එම නිසා හිතවතුනි, හැම දෙයක්ම මේ දෙයක් කියන්නේ කවුද? හිත. දෙයක් කියන්නේ හිත. හිත අත්දකින වෙලාවේ දෙය, ඒ හිතට පේන විදිහ, හිත දැනගන්න විදිහ අනුව දෙයක් ගැන තීරණයකට එනවයි. තීරණය ගන්න හිත ගන්නේ කොහොමද? තමන් අත්දකින මොහොතේ තමන්ට පේන විදිහ අනුව, දැනෙන විදිහ අනුව, ඇහෙන විදිහ අනුව. මේ සියල්ල එකතු කර හිත ඒ අත්දැකීම පිළිබඳ තීරණයකට, නිගමනයකට එනවා. මේ දෙයක්, මේ දෙය මොන වගේද, මේ කෙනා මොන වගේද? පාට කොහොමද, හැඩේ කොහොමද, උස මහත කොහොමද, ලස්සන අවලස්සන කොහොමද, හොඳ නරක කොහොමද? මේ දිත්වයෙන් එක පැත්තකට බර වෙනවා. දෙපැත්තටම නොවේ, හිත එක පැත්තක කරුණු ටිකක් එකතු කරලා නිගමනයකට එනවා. හරි, ලස්සනයි, හොඳයි, නිවැරදි, යහපත්, මේ දෙය, මේ කෙනා යහපත් දෙයක්, යහපත් කෙනෙක්, හොඳ කෙනෙක්, හොඳ දෙයක්, ලස්සන කෙනෙක්, ලස්සන දෙයක්, නිවැරදි දෙයක්, නිවැරදි කෙනෙක්. එහෙම නිගමනයකට එනවා. එහෙම නැත්තම් ඒ හිත ඒ මොහොතේ ලැබුව අත්දැකීම අනුව අවලස්සන දෙයක්, අවලස්සන කෙනෙක්, වැරදි කෙනෙක්, වැරදි දෙයක්, නරක දෙයක්, නපුරු දෙයක්, නපුරු කෙනෙක්. මෙහෙම හිත දෙයක් හදාගන්න. දෙයක් කීවහම මෙන්න මේ ලක්ෂණ ටික එතන තියෙනවා. දි තවත් ආකාරවලින් දේවල් හදා ගන්නවා. හැබැයි ඒ හදා ගන්න දේවල් වලට වඩා මේ හිත දෙන, හිත විසින් දෙනු ලබන ගුණ කිහිපයක් තිබෙනවා ඕනෑම අත්දැකීමකට. ඒ ගුණ මොනවද? ඔය කිව් කාරණා හොඳයි ලස්සනයි යහපත් හිතකරයි නිවැරදි නැතිනම් වැරදි අහිතකරයි නරකයි නපුරුයි කවලමේ දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් කවලමේ මේවා කවලම් කරලා නිගමන දෙන්නේ නැහැ දන්නේ නැහැ කියන නිගමනයට එන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් එක හොඳයි එක නරකයි එක ලස්සනයි එක අවලස්සනයි අර මෙන්න දෙයක් හැම දෙයක්ම හැම දෙයකම හිත හඳුනාගත් ලක්ෂණ කිහිපයක් තිබෙනවා. ඒ ලක්ෂණ හඳුනාගන්න හිත. මේ සමහර විට ඒ දෙහි තියෙන ලක්ෂණද නැතිනම් හිත දකින්ට කැමති ලක්ෂණද කියන කාරණය විමසන්නට වටිනවා. කෙනෙක් දුටුවාම ඒ කෙනා පිළිබඳ හිත ගනු ලබන තීරණ නිගමන ඇත්තටම ඒ කෙනාට අදාළ නිගමනද නැත්නම් හිතට අවශ්‍ය නිගමනද හිතවතුනි මෙන්න සිහි බුද්ධිය නගන පළවෙනි ප්‍රශ්නය ඇත්තටම ඔය දේවල් එළියද තියෙන්නේ ඇතුළෙද තියෙන්නේ හොඳ තියෙන්නේ එළියද ඇතුළෙද නරක තියෙන්නේ එළියද ඇතුළෙද ලස්සන හා අවලස්සන කොහෙද තියෙන්නේ නරක නපුර කොහෙද තියෙන්නේ ආදරේ හා වෛරේ කොහෙද තියෙන්නේ ඒකාන්ත උත්තරයකට එන්ට හදිස්සි වෙන්න එපා. සමහර විට හිත හදිස්සි වෙලා කියන්න පුළුවන් ඇතුළේ තියෙන්නේ. මේ ඔක්කොම ඇතුළේ තියෙන්නේ. හිතවතුනි දැන් බැලූ බැලමට ඒ උත්තරේ හරි වගේනේ. සීබුද්ධිය මේ ප්‍රශ්නය අහන විට ඔබ මේ එළියේ තියෙනවා කියා දුටු මේ ගුණ ඇත්තටම එළියද තියෙන්නේ මේ කෙනා ළඟද තිබෙන්නේ නැතිනම් ඔබ දකින්ට කැමති දේවල්ද හිතන්ට කැමති දේද මේ හිතුවේ මේ මෙහෙම ප්‍රශ්නයක් සාමාන්‍යයෙන් කෙනෙකු අහන්නේ බුද්ධිය අහන්නේ එහෙම ප්‍රශ්න බුද්ධිය අහන්නේ ඔබට හිතුණොත් ලස්සනයි කියා බුද්ධිය අහන්නේ ඇත්තටම ලස්සනද ඇත්තටම ලස්සනද කැතද මේ බුද්ධියට ඕනේ මේ දෙකෙන් එකකට යන්න කොයි අර්ධයට ගියත් දහවලට ගියත් රාත්‍රියට ගියත් බුද්ධියට ගැටලුවක් නැහැ මේ බුද්ධියට නිශ්චිත බවක් අවශ්‍යයි නිශ්චිත බව ඒකාන්ත බව වැටවුඩ ඉන්නවට බුද්ධිය කැමති නැහැ බුද්ධිය ඉඩ දෙන්නේ හිතකට වැටවුඩෙන්ට දන්නේ කියන තැනක ඉන්න අඩමානිතින්ද බුද්ධිය හැම විටම කළු සුදු කළුනම් කළු සුදුනම් සුදු සිහි බුද්ධිය මේ ප්‍රශ්නය අහන විට සිහි බුද්ධිය පමණයි අහන්නේ දයාබරහිත ඔබ කීවනේ මේ දේ හොඳයි කියා ලස්සනයි කියා මේ කෙනා නරකයි කියා කිව්වනේ ඒ හොඳ ඒ ලස්සන ඒ නරක ඇත්තටම දැක්කද දැකලාද කියන්නේ නැත්නම් අතින් දාලද කියන්නේ දැකලද අතින් දාලද මේ ප්‍රශ්නේ මේ හරස් ප්‍රශ්නේ ඉදිරියේ අර බුද්ධිමත් හිත මේ ප්‍රශ්නේ ඇහෙන්නේ බුද්ධිමත් හිතටනේ සීබුද්ධිය අහන ප්‍රශ්නය බුද්ධිය බාර ගන්නව උත්තර දෙන්න. වෙන කවුරුත් උත්තර දෙන්න කලින් බුද්ධිය පැනලා බාර ගන්නවා. මම කියන්න, මම දන්නවා. බුද්ධියට කියන්න තියෙන්නේ එක්කෝ ඔව් මම දැක්කා මේ කෙනා හොඳ කෙනෙක් නැතිනම් නරක කෙනෙක්. දැන් මේ උත්තරේ එහෙම නැත්තම් බුද්ධිය කියනවා මම කැමති එහෙම හිතන්න. මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් කියලා හිතන්න කැමති. දැන් මෙහෙම ඒකාන්ත උත්තරයක් දෙනවා බුද්ධිය. බුද්ධිමත් හිත. එහෙම දෙන්නේ ඇයි? හිං එහා සෙවීම නවත්තන්න. සිහිබුද්ධිය මේ පරීක්ෂණයට අත ගැහුවොත් අන්තිම කෙළවර දක්වාම හාරලා හාරලා හොයන. හරියට මේ සාමාන්‍ය ආයතනයක් නොකරන විමර්ශනයක් විශේෂ විමර්ශන එකපේකට බාර දුන්නාම ඔය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකට බාර දුන්නාම ඒ ඇත්තන් ඒ ආයතන කෙළවරටම හොයනවා. එම නිසා මේ සාමාන්‍ය ආයතන වහලා දානවා. වහලා දානවා කියන්නේ ආයතනේ වහලා දාන්නේ කොළේ වහලා දානවා. හරි මේ තමයි කාරණේ. මේ තමයි හේතුව. අපි හොයාගත්තා. අපි දන්නවා. ඉන් එහා හොයන්න දෙයක් නැහැ. දැන් මෙන්න මේ සංසිද්ධිය තමා හිතවතුනි බුද්ධිමත් හිත කරන්නේ. කෙරෙන්නේ. මේ පරීක්ෂණයේ සිහිබුද්ධියට බාර දෙන්න ඉඩ දෙන්නේ. ඇඟිලි ගහන්න දෙන්නේ. යාන්තම් සිහිබුද්ධිය මේ පරීක්ෂණයට සමීප වෙනකොට අත ගහන්න කලින් කිට්ටු වෙනකොටම බුද්ධිමත් හිත කියනවා මේක හොයන්න දෙයක් නැහැ. හොයන්න දෙයක් නැහැ. කොහොම හෙව්වත් මේ උත්තර දෙකකින් එකක් නෙන්නේ. එක්කෝ ඔව් ඇත්තටම ලස්සනයි. නැතිනම් මං කැමති ලස්සනයි කියලා හිතන්න. ඉතින් මේ දෙකක් තුන්වෙනි උත්තරයක් නැහනේ දෙකයිනේ. මේ උත්තර දෙකෙන් එකක් දෙනවා. ඉස්සෙල් එකක් දෙනවා. ඒ කියන්නේ හරස් ප්‍රශ්න ඇහුවාම දෙවෙනි උත්තරේ දෙනවා. ඉතින් බුද්ධිමත් හිත කල්සුදු හිත. ඉතින් එහා යෑමක් නැහැ. එතනින් නවති. බුද්ධිමත් හිතට අවශ්‍යයි ඉන්හා නොසොයා ඉන්නට. මේ සෙවීම නවත්තන්න බුද්ධිමත් හිත හොයන්නේ හිතනවා මිස තර්ක කරනවා, වාද කරනවා, විවාද කරනවා, නිගමනවලට එනවා, තීරණවලට එනවා, තීරණ වෙනස් කරනවා. බුද්ධිමත්ිත වෙනස් කරනවා තීරණ. එකම තීරණේ ඉන්නේ. හැබැයි සොයි සෙවීම අඩුයි. ආරහාර හොයන්නේ, හරස් ප්‍රශ්න අහමින් හොයන්නේ. තමන්ගෙන් හරස් ප්‍රශ්න අහන්නේ, අනුන්ගෙන් අහන්න පිළිවන්. තමන්ගෙන් අහන්නේ සිහි බුද්ධිය තමන්ගෙන් අහනවා. මේ සිහි බුද්ධිය පැමිණියොත් දිගින් දිගටම මේ පරීක්ෂණේ අතාරින්න පුළුවන්ව දිගට කරගෙන යනවා. දැන් සිහි බුද්ධියට පාර දුන්නොත් යමක් හොයන්න හිතවතුනි ඉවරයි. නින්දක් නම් ලැබෙන එකක් නෑ. නින්දක් නෑ, විවේකයක් නෑ. දිගටම වැඩ කරනවා. ඇත්ත අනාවරණීය වෙන තුරුම ඒ පරීක්ෂණේ යනවා දිගට. ඉතින් එහෙම අවශ්‍යතාවයක් නොදැනෙන නිසා බුද්ධිමත් හිත තමන්ට තේරෙන ඇත්ත බොරුවක් නෙවෙයි. තමන්ට තේරෙන, තමන් දන්න ඇත්ත ඉදිරියට පැනලා අයියෙන් කියලා සාක්ෂි දෙක තුනකුත් ගෙනල්ලා එතනින් මේ පරීක්ෂණය නිමා කරන්න උත්සාහ කරනවා. දැන් සීපුත්තිය අහනවා දෙවෙනි ප්‍රශ්නය. මේ හොඳ විදියටම දිගටම තියෙනවා කියා ඔබට විශ්වාසද? නරක නරක විදිහට දිගටම තිබෙනවා කියා ඔබට විශ්වාසද? මේ හොඳයි කියූ කෙනා හොඳ කෙනෙකු විදිහටම මේ මොහොතේ ඊළඟ මොහොතේ ඉඳීද? නරකයි කියූ කෙනා නරක විදිහටම මේ මොහොතෙත් ඉඳීද ඊළඟ මොහොතෙත් ඉඳීද? හොඳ කෙනා නරක කෙනෙකු, නරක කෙනා හොඳ කෙනෙකු නොවේද? එහෙම වෙන්නේ නැති වෙයිද? ඒටත් ඌ කියන්න පුළුවන්. ආ, එහෙම වෙනස් වෙයි. මම වෙනස් වෙයි. වෙනස් වෙයි. මේ වෙනස් වෙයි කිව්වට හිතවතුනි අර තීරණයට හිත හොඳයි හෝ නරකයි කියා නිගමනයකට හිත තමන් ගත්ත නිගමනේ එල්ලිලා ඉන්නවා. ඔ වෙනස් වෙන්න පුළුවන්. බැරි නෑ. මෙයා හොඳ කෙනෙකු වෙන්න පුළුවන්. නරක කෙනෙකුත් වෙන්න පුළුවනි. හැබැයි අද නෙවෙයි. අද නොවේ. හෙටත් නොවේ. ලබන සතියෙත් නොවේ. සමහර විට ඒ හිත එහෙම කියන්නේ තමන් ඉන්න තුරු එහෙම වෙන එකක් නෑ කියන හැඟීම. තමන් ඉන්න තුරු. මින් පස්සේ උනත් එකයි නැතත් එකයි. හැබැයි ඉන්න තුරු වෙන්නේ නෑ. මේ නිගමන පිළිබඳ සදාකාලික සහතිකයක් බුද්ධිමත් හිතට අවශ්‍යයි. බුද්ධිමත් හිතේ සහතිකේ තමන්ම ලියා ගන්නවා. සදාකාලික සහතිකය තමන් ගැන ලියා ගන්න. බුද්ධිමත් හිතේ තියෙන්නේ සහතික ගොඩක් පමණයි. සහතික ගොඩක් තියෙනවා. තමන්ම ලියලා තමන්ම අත්සන් කළ සහතික. හැම කෙනෙකු ගැනම, හැම දෙයක් ගැනම තමන්ද ඇතුළු. උපන්න සහතික, විවාහ සහතික, මරණ සහතික, චරිත සහතික. මේ සහතික ගොඩක්, සහතික ගොඩක්, සහතික පොදියක්. මේවට තමයි දික්ටි කියන්නේ. දික්ටි. දික්ටි කියන්නේ සහතික. සහතිකයි. ඒකයි දික්ටියක ස්වභාවය. දික්ටියක් ඇති කරගත් හිතට ඒ ගැන සහතිකයි. සත්‍යයි. සහතිකයි. ඉතින් දික්ටිගත හිතක් කියන්නේ හරි දරදඩු හිතක්. ඒ දික්ටිය ඉදිරියේ දරදඩු. සාමාන්‍ය අනිත් කාරණාවලට දරදඩු නොවෙන්න පුළුවන්. නමුත් තමන් ගත්ත දික්ටිය දිට්ඨියත් එක්ක හිත දරඬඩු ස්වභාවයකට පත් වෙනවා. මේ හිතේ සාමාන්‍ය ස්වභාවය කුමක්ද? හරියට මේ මඩේ හිටපු ඉන්නක් වගේ. ඒ තමයි හිතේ හැටි. මේ පැත්තට වෙන්නේනවා, මේ පැත්තට වෙන්නේනවා, අර පැත්ත හොඳයි කියනවා, මේ පැත්ත හොඳයි කියනවා. මේක තමයි ස්වභාවයේ හිතේ. මෙහි නෑ ස්ථිර බව. හැබැයි හිත බුද්ධිමත් නිගමනයකට ආවම, ඒ දිට්ඨියකට ආවහම අමුතුම හැසිරීමක් තියෙනවා. මේ හිතට මොකද වෙන්නේ? සාමාන්‍ය හිතේ ස්වභාවය නිකන් මේ ගලාගෙන යන ජලය වගේ. හැඩයක් නැහැ. කෝප්පයකට දැම්මම කෝප්පය වගේ, බේසමකට දැම්මම බේසම වගේ, රතු පාට නම් රතු පාට පේනවා, නිල් පාට නම් නිල් පාට පේනවා, කහ නම් කහ පේනවා, ඉතින් ඒ වගේ. නමුත් මේ දික්තියකට ඇතුල් වුණාම මේ හිතට තමන් ළඟ නැති දෘඪ භාවයක් ලැබෙනවා. දෘඪ භාවයක්, දැඩි බවක් ලැබෙනවා. ඒ දෙන්නේ දික්තියෙන්. හරියට නිකන් මේ ගැලනයිස් බටේකින් වතුර යනවා වගේ. ගැලනයිස් යකඩ බටේකින් වතුර. ගැලනලයක් හිතන්නේ ගැලනයිස් කියන්නේ නැත්නම් දැඩි තද ඝනකම් PVC බටයකින්. ඔය අපි ගෙවල් වල පාවිච්චි කරන PVC බට නෙවෙයි, ඊට වැඩිය දැඩි හොඳ ඝනකම්. ඉතින් මේ යකඩ බටේ නවන්න බෑ. මේ දැඩි ලෝහයක් නෑ, නැමෙන්නේ නෑ කොහෙටවත්. හැබැයි හිතේ ස්වභාවයට වෙනස්. හිතේ ස්වභාවය හරීම සිව්මැලි, හරීම මොලොක්, ඕනි තැනකට කාන්දු වෙන, ඕනි දෙයක හැඩයක් ගන්න තමන්ට කියලා හැඩයක් නැති එහෙම ස්වභාවයක්. වෙදිත්තිගත වුණාම හිත අර බටේ ඇතුලේ තියෙන යකඩ බටයක් ඇතුලේ තියෙන ස්වභාවයට පත් වෙනවා. යම් තාක් දුරට ඒ බටේ ඇතුලෙන් ජලය යනවද ඒ තාක් දුරට වෙනස් වෙන්නේ නැහැ. නැමෙන්නේ නැහැ එහාට මෙහාට. කාන්දු වෙන්නේත් නැහැ. ඉතින් දිට්ඨියක් එක්ක යන ගමනේ ඒ විදිහේ තමයි. මොනම දිට්ඨියක් ගත්තත්, ආගමික දිට්ඨියක් ගත්තත්, දේශපාලන දිට්ඨියක් ගත්තත්, සමාජ දිට්ඨියක් ගත්තත්, පෞද්ගලික සංස්කෘතික දිට්ඨියක් ගත්තත්, ඒ ගත්ත දිට්ඨියේ ඇතුලේ සිටින තුරු අර යකඩ බටයක් ඇතුලේ ගමන් කරන ජලයේ වගේ තමයි. ඒ දිට්ඨිය ඉන්න තුරු. එන් එලියටම ආයේ වෙනස්. ඊළඟ දිට්ඨියට ගියාම ආයේ දිට්ඨියේ විදිහට. මේ හැම දෙයක් පිළිබඳවම බුද්ධිමත් හිත බුද්ධිමත් තීරණ ගන්නවා. බුද්ධිමත් තීරණ කියන්නේ දිට්ඨිවලට එනවා. ආවට ගියාටත් නොවේ යම් යම් හේතු සාධක නිසා. හොඳයි නරකයි ලස්සනයි කැතයි දහවල රාත්‍රිය එබඳු නිගමනවලට එනවා. නිගමනයකට ආවහම ඒ නිගමනයට අනුව තමා දේවල් පේන්නේ. නිගමනයට අනුව සිදුවන දේ පේන්නේ, පවතින දේ පේන්නෙත් නෑ. සිදු වෙමින් පවතින දේ, සිදුවෙන්ට යන දේ පේන්නෙත් නෑ. මොනවත් නෑ. දැන් ඒ නිගමනේ තමා පේන්නේ. ඉතින් ලෝකේ පේන්නේ නැහැ. ඊට පස්සේ තමන්ව පේන්නේත් නැහැ. ඒ තමයි දිට්ටි කියන්නේ. දිට්ටි කියන්නේ මේ පාලි වචනේ දිට්ටි. සංස්කෘතෙන් කියන්නේ දෘෂ්ටි. දෘෂ්ටි. දෘෂ්ටි කියවහම අපිට ඒ සමීපයි දිට්ටි කියනවට වැඩිය. දෘෂ්ටි කියන්නේ මේ පේන විදිය. පෙනීම කියන අදහස දෘෂ්ටි. සිංහලට කියන්නේ දිෂ්ටි කියලා. දිෂ්ටි. අපේ සාමාන්‍ය විවහාරේ තියෙන දිෂ්ටි. දිෂ්ටියක් වැහිලා. ඉතින් දිෂ්ටියක් වැහුණාම එතන ඉන්නේ කවුද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඉන්න කෙනා කවුද කියන්න දන්නේ නැහැ. හැබැයි අර අපි දන්න කෙනා නම් නොවේ. ඒක හැසිරෙන විදිය, කතා කරන විදිය දේවතා දිෂ්ටියක් නම් හොඳයි, ලස්සනයි, බොහොම ප්‍රසන්නයි, මිහිරි, ආදරණීයයි, කරුණාවන්තයි. හැබැයි ප්‍රේත යක්ෂ දිස්ත්‍යාක දිස්ත්‍යාක නම් හරිම දුර්ගන්ධයි. ඉතින් මේ විදිහේ අත්දැකීම් තියෙන්නේ ඒ දිස්ත්‍යාන. මේක තමයි දිට්ටි කියන්නේ. දිස්ත්‍ටි. හිතවතුනි මේ චක්‍රය චක්‍රේ චක්‍රයක් බව නොපෙනෙනවා. දැන් චක්‍රයක් කියන එක පේන්නේ. චක්‍රයක් කියන්නේ තමන් ගත්ත නිගමනයේ සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ ස්වභාවයකට මේ දේපත් වෙනවා කියන කාරණේ. ඒ රවුම කැරකිලා රවුමෙන් භාගයක් විතර කැරකුණාම සම්පූර්ණයෙන්ම වෙනස්. මේ එළිය නෑ සම්පූර්ණයෙන් කරුවලයි. එක කරුවල නෑ සම්පූර්ණයෙන් එළියයි. රස්නේ නෑ සීතලයි. සීතල නෑ රස්නේයි. අවලස්සන නෑ ලස්සනයි. නැතිනම් ලස්සන නෑ අවලස්සනයි. එහෙම වෙන බව, වෙමින් පවතින බව දිට්ඨියකට පේන්නේ නෑ. දිට්ඨියකට පේන්නේ නෑ. මේ අච්චුවක් ඇතුළට දාන්න හදන දෙය දාන්න හදනකොටම ඒ අච්චුවෙන් වෙනස් හැඩයකට හැරෙමින් පවතින බව, හැරෙමින් පවතිනවා. මේ තප්පරෙන් තප්පරේ සිදුවෙනවා. චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සිදුවෙනවා. මේ දිට්ඨිය හරි දිගයි. හරියට ඒ ගැලන් අයිස් බටයක් වගේ. ඉතින් දිට්ඨි හරි දීර්ඝ කාලයක් තියෙනවා. ඒ දීර්ඝ කාලෙටම බුද්ධිමත් හිතට පේන්නේ නැහැ මේ සියුම් වෙනස් වීම. දිට්ඨිය ඉන්නතුරු පේන්නේ නැහැ. දිට්ඨිය අන්ධ කරනවා. දිට්ඨිය දොරක් වහනවා සිහිබුද්ධියට ඇතුල් වන්නට නොදී. සිහිබුද්ධිය ඇතුල් වන දොර බලලා දිට්ඨිය කරන්නේ ඒ දොර වහලා දාන. දිට්ඨියේ අගුලින්, දිට්ඨියේ දොරගුලින් හිතක් වහලා දාන. මෙතන තියෙන භයානකම කාරණේ හිතවතුනි, මේ ලෝකේ ලස්සනද කැතද, මිනිස්සු ලස්සනද කැතද, හොඳද නරකද, තමන් හොඳද නරකද කියන කාරණේ නෙවෙයි. ඒ වගේ ලොකු ඇත්තක් නෑ. ඒව ඇත්ත උනත් බොරු උනත් එපමණ බලපෑමකුත් නෑ. ඒව ගැන කතා කරන්න නොවේ අපි මේ එකතු වෙන්නේ. ඊට වඩා වෙනස් දෙයක්. දිට්ඨිගත හිත අන්ධ හිතක්. අන්ධයි. ඒ හිතට ඇහෙන්නෙත් නෑ. ඇහෙන්නේ නෑ. බණ පොත් කියවන්න පුළුවන්. අකුරු පේනවා. අකුරු වාක්‍ය ඡේද පේනවා. කනට සද්දත් ඇහෙනවා. හැබැයි ඒ පෙනීමයි ඒ ඇසීමයි මේ දිට්ඨිය වැඩිලා ආපහු විසික් වෙනවා. දිට්ඨිගත හිතක ස්වභාවයයි. පේන දේ, ඇහෙන දේ, කියවන බණ පොත්වල ඒ වචනයි, ඇහෙන බණවල ඒ ශබ්දයි මේ දිට්ඨිය වැදිලා, මේ දිට්ඨිය කරන්නේ, ඕනෑම දිට්ඨියක් කරන්නේ ආපහු කොහේට හරි විසික් කරලා දානවා. මේ හිතට එකතු වෙන්න දෙන්නේ නැහැ. දැන් හිත තියෙන්නේ යකඩ බටයක් ඇතුළේනේ. ඒක එකතු වෙන්නේ නැහැ. හිත වෙනස් වෙන්නේ නැහැ. මූලික චිත්තය වෙනස් වෙන්නේ නැහැ. මොනවා කියෙව්වත් මොනවා ඇහුවත් කියලා දිට්ඨියකින් වැහිලා තියෙනවා. දිට්ඨි හොඳද නරකද? හොඳද නරකද? වැදගත් නැහැ. මේ තියෙන භයානකම කාරණිය හිතවතුනි, දහම, දහම පිළිබඳ, දහම ඇසුරින් හිත බුද්ධිය හදාගන්නව දිට්ඨි ටිකක්. බුද්ධියේ තියෙන මේ තමන්ව බේරගන්න තමන්ගේ පැවැත්ම වෙනුවෙන් බුද්ධිය වැඩ කරන විදිය, බුද්ධිමත් හිතක් තමයි මේ කරන්නේ. මොකද්ද? මෙනෙහි කරලා, විමසලා, භාවනා කරලා, විපස්සනා කරලා, අවබෝධ කරගත යුතු ධර්මතා ඒ කිසිවකට නොයා, ඒ එහෙම ගවේෂණය කරන්නෙත් නැහැ, විපස්සනා කරන්නෙත් නැහැ, සාකච්ඡා කරන්නෙත් නැහැ, මෙනෙහි කරන්නෙත් නැහැ, අත්හදා බලන්නෙත් නැහැ, අත්දකින්ට යන්නෙත් නැහැ, කිසිවකට නොයා දිට්ඨියක් හදාගන්න. සියල්ල අනිච්චයි. මේ උදාහරණයක්. සියල්ල අනිච්චයි. එහෙම කිව්වහම කවුද නැහැ කියන්නේ? කවුද නැහැ කියන්නේ? කාටද නැහැ කියන්න පුළුවන්? සියල්ල දුකයි කියන්න පුළුවන්. මගේ නෙවෙයි, මම කියලා කෙනෙක් නෑ. දැන් මෙහෙම කියන හිතත් ඒක රැවටිලා නෙමෙයි, කියන්නේ තමන් රැවටිලා කියලා දන්නේ මේ ඇත්තක් කියන්නේ කියන හැඟීමෙන් කියන්නේ. මෙහෙම කීවහම නොකිව්වත් හිතුවොත් නැතිනම් ලිව්වොත් ලෝකෙම පිළිගනි, හිතක් පිළිගනි, ඒ කියන ලියන හිතන හිතක් පිළිගනි. හැබැයි මේ ධර්මතාවය අවබෝධ කරගෙන නෙවෙයි, අවබෝධ වීමේ වැඩපිළිවෙලේ පළවෙනි පියවරටවත් ඇවිල්ලා නැහැ. හරියට අහලවත් නැහැ. ඇහිලා තියෙනවා, අහලා නැහැ. හරියට කියවලා නැහැ. වචනයට කළා තියෙනවා, කියවලා නැහැ. කල්පනා කරලා ඇති, මෙනෙහි කරලා නැහැ. තර්ක විතර්ක කර ඇති, නමුත් සාකච්ඡා කරන්නේ නැහැ. එහාට කොහොමත් ධම්මවිචේ සම්බොජ්ජංගේ ඒ පැත්තට ගිහිල්ලවත් නැතුව ඇති. හැබැයි මොනව නැතත් මෙහෙම කියන්න පුළුවන්, සියල්ල අනිච්චයි, සියල්ල දුකයි, මම කියා කෙනෙක් නැහැ. හිතවතුනි, බුද්ධිමත් මේ ඔප්පු කරන්න පුළුවන්. බුද්ධිමත් විවිධ සූත්‍ර පාඨ වලින් සහ නූතන පර්යේෂණ වලින් මේ සියල්ල ඔප්පු කරන්න පුළුවන්. බුද්ධිමත් හිතට පුළුවන් ඔප්පු කරන්න මේ සියල්ල. හැබැයි මේව දික්ටි පමණයි. දික්ටි. මේ භයානක කාරණේ කුමක්ද? පුද්ගලයාව විමුක්ති මාර්ගයට යන්න තියෙන අවස්ථාවෙන් යන්ට නොදී වළක්වන. දිට්ටි කරන්නේ ඇයි? මේ මාර්ගයන්ට අවශ්‍ය නැහැ. දැන් මේ කිව්වේ ওই ටික නෙවෙයි. ඒ ටික දන්න. හරි. භාවනා කරන්න දෙන්නේ නැහැ. ඇස්සහගෙන ඉන්නවා වින්ට පුළුවන්. ඒ භාවනා කරන්න දෙන්නේ මේ දික්තිය ඇවිත්. සමහර විට තර්කයක් ගේන්න පුළුවන්. එතකොට කාට හරි හොඳයි, ඔබට ওই විදිහට අවබෝධ වෙලා නම් තියෙන්නේ සියල්ල අනිච්චයි, දුකයි, අනත්තයි කියලා අවබෝධ වෙලා නම් තියෙන්නේ. එහෙනම් ඔබ ගැලවිලානේ ඉන්නේ, එතර වෙලානේ ඉන්නේ. එහෙනම් කෙලස් තියෙන්න බෑ. එහෙම කියන්නට පුළුවන්. ඒ අත්දැකීමක් දික්ටි වලට දෙන්න පුළුවන්. ඒත කිට්ටු අත්දැකීම් ටික දික්ටියට පුළුවන් මවල දෙන්න. ඒකයි දිස්ටි කියන්නේ. එහෙම දිස්ටි වුණාම ඕනෙම බොරුවක් ඇත්තක් කරන්න පුළුවන්. හිතවතුනි, මොනවා ගැන දිට්ටි ඇති කරගත්තත් කමක් නෑ. ඕනෑම දේශපාලන දිට්ටිය, සංස්කෘතිය පැත්තෙන්, සමාජයේ පැත්තෙන් ඕනෑම දිට්ටියක් ගත්තට කමක් නෑ. ලොකු හානියක් වෙන්නේ තමයි යහපතක් වෙයි. නමුත් ධර්මතා ගැන නම් දිට්ටි හදාගත්තොත් ඉවරයි, නයි ගමනක් නෑ. ධර්මතා පිළිබඳව දික්තිද තියෙන්නේ, අවබෝධයද තියෙන්නේ? මේ කාරණය නැවත නැවත විමසන්න, නැවත නැවත විමසන්න. අවබෝධයක් ලැබී තිබුණත් නෑ කියලා හිතන එක වැඩිය හොඳයි. කිසියම් අවබෝධයක් ලැබිලා තිබුණත් නොලැබුණු අවබෝධයක් ලැබුණා කියලා හිතනවට වඩා ලැබුණු අවබෝධයක් තාම ලැබිලා නැහැ කියලා හිතන එක සෞඛ්‍ය සම්පන්නයි, දීර්ඝකාලීනව Iya, aku teramaikan. Ini sa diti dakimin itu benar. Diti dakim, prasna karan. Api balamu, api te manavada tiyena ditti dahama gane, ewa ettatama dittida nathinam avabodayanta. E prashna kirimata api apivama ditti kooduwata nagamu. තේරුම් ගොස් තිබෙන වැටහී තිබෙන ප්‍රත්‍යක්ෂ වී තිබෙන ධර්මතා මොනවද? මේ ප්‍රශ්නය වෙඩි උණ්ඩයක් වගේ සීබුද්ධිය බුද්ධිමත් හිතින් අහනවා ඇහෙන්න දෙන්න. බුද්ධිමත් හිත මට කියන්න. මේ පමණ කලක් ඔබ ජීවත් වුණා. ඒනුත් මේ පමණ කලක් ඔබ පොතපත කියෙව්වා. සවන් දුන්නා. සාකච්ඡා කළා. සමහර විට භාවනා කළා. දැන් කියන්නේ වටහා ගත්තා කියා නිශ්චිතව කිව හැකි. ධර්මතාවක් ධර්මතාවයන් මොනවද? කළු නම් කළුම කළුයි සුදු නම් සුදුම සුදුයි හොඳ නම් දැනුත් හොඳයි හෙටත් හොඳයි නරක නම් දැනුත් නරකයි දිගටම නරක වෙමින් තමා ඉන්නේ හොඳ නම් දැනුත් හොඳයි මේ මොහොතෙත් හොඳ වෙමින් තමා ඉන්නේ මෙන්න මේ රාමෝර මේ යකඩ කෝව ඇතුලේ ද එහෙමද ඉන්නේ හිත තියෙන්නේ නැවතුණු දෙයක් හෝ කෙනෙකු සිටිනවද හොඳේ හෝ නරකේ නැවතුණු ලස්සනේ හෝ අවලස්සනේ නතර වුණු පිවිතුරු භවේ හෝ අපිවිතුරු භවේ නතර වූ කෙනෙකු හෝ නතර වූ දෙයක් ඔවුද නැද්ද වැදගත් නෑ පේන්නේ කොහොමද හොඳේ සිට නරකට නරකේ සිට හොඳට ලස්සනේ සිට අවලස්සනට අවලස්සනේ සිට ලස්සනට චක්‍රයක යන රවුම් ගමනක් කිසිබඳු ගමනක්ද පෙනෙන්නේ නැතිනම් මුල්ලදගත් එක්තැනක පැලවුණු නතර වුණු ස්වභාවයක්ද ඒ සොයා බැලීම කරමින් දිගටම හිත උතුණි. අපි පොදු සොයා බැලීමකට එමු. සාකච්ඡාවට ප්‍රශ්නයක් හෝ කියන්ට යමක් තිබෙනවා නම් කියන්න අහන්න.
ගුරුතුමනි, මේ සංඥා උපාදාන ස්කන්ධයයි එතකොට ditthiyai කියන්නේ එක අතර සම්බන්ධතාවයක් තියෙනවද?
ඕනෑම දෙයක් ගැන ditthiyak ඇති කරගන්න පුළුවනි. සංඥා ගැන ditthiy ඇති කරගන්න පුළුවනි. උපාදානිය ගැන ditthiy ඇති කරගන්න පුළුවනි. ස්කන්ධය ගැන ditthiy ඇති කරගන්න පුළුවනි. ඉතින් අනිවාර්ය සම්බන්ධයක් තියෙනවා කියන්න බෑ. නමුත් තියෙන්න පුළුවන්. ඇති ditthiyak ඇති වෙන්නෙම මේ තමන්ගේ ඉන්ද්‍රිය අත්දැකීමක් ගැන. බොහෝ විට ditthiy ඇති කරගන්නේ මනින්ද්‍රියේ අත්දැකීම් ගැන. මනින්ද්‍රියේ අත්දැකීම දැනෙන්නේ සංඥා වේදනා විදියට. අත්දැකීමක් දැනෙන්නේ සංඥා හා වේදනා විදියට. ඉතින් ඒ නිසා මේ ditthiyak ඇති වෙන්නේ ඔය මූලික වශයෙන්ම සංඥා වේදනාවලට. ඉතල ඇති වෙන ditthiya සංකාර ස්කන්ධයට තමයි නිකන් නම් කරනවා නම් කරන්න වෙන්නේ. ditthiya තියෙන්නේ සංකාර ස්කන්ධයේ. ඒක ditthiyak ඇති කරගත්ත ගාම සංකාර උපාදාන ස්කන්ධයට තමයි යන්නේ අපි. මේවා නම් නම් විතරයි වැදගත් වෙන්නේ. දැන් සංඥා කියන්නේ හඳුනා ගැනීමනේ. එතකොට හඳුනා ගන්න අපිට යම් කිසි අවශ්‍ය වෙනවා නිම්මක්. ඡායරූපකින් ඡායරූපයක් අපිට දීලා මේ විදිහේ කෙනෙක් මෙතනින් ගියොත් කියන්න කියලා කිව්වොත් ඉතින් අපි මේ ඡායරූපේට අනුව තමයි බලන්නේ මිනිස්සුන්ගේ මූණවල් දිහා. දැන් පොලිසිය ඔය එහෙම කෙනෙක් හොයන්නේ ඒ විදිහට ඡායරූපේ. ඉතින් මේ සංඥා කියන්නේ මේක තමයි. ඒක කිසියම් ඡායරූපයක් හිතේ තියෙනවා හදාගෙන. ඒ හදාගත්ත ඡායරූපේට අනුව වර්තමානයේ හඳුනා ගැනීම තමයි සංඥාවෙක් කරන්නේ. දැන් ඡායරූපේ ස්ථිරයි. ඡායරූපේ ස්ථිරයි කියන පදනමට එන්න වෙනවා. සංඥාව ස්ථිරයි. ඒ නිසා හැම සංඥාවක් එක්කම නිච්ච සංඥාව යනවා. නිච්ච සංඥා. නිච්ච සංඥා කියන්නේ මේ අපි මේ ලෝකය හඳුනාගන්න පාවිච්චි කරන ඡායරූප ටිකක් තියෙනවා. හැම හිතක් ඇතුළෙම අතීතයේගත් ඡායරූප තිබෙනවා. ඒ ඡායරූප ආශ්‍රයෙන් තමයි වර්තමානය හඳුනාගන්නේ. මේ ඡායරූප ස්ථිරයි. ඡායරූප නිවැරදි. ඒ ඡායරූප හරි කියන නිච්ච සංඥාව, ඒ නිච්ච ස්වභාවය දැවිත් තමයි සංඥා පාවිච්චි කරන්නේ. ඉතින් ඒක එතරම් දික්තියක් තියෙනවා. ඒ නිසා තමයි රැවටී නැති වෙන්නේ ඒ නිසා. සංඥා වල වරදක් නැහැ. වරද තියෙන්නේ නිච්ච සංඥාව. සංඥා නැති කරන්න අවශ්‍ය නැහැ. අයින් වෙන්න ඕනේ නිච්ච සංඥාවෙන්. මේ සංඥාව නිත්‍යයි කියන ඡායරූපේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. එතනින් තමයි වරදින්නේ අපිට. ඒ එතනින් නිවැරදි කරගත්තොත් මොන සංඥාවක් තිබ්බත් කමක් නැහැ. සංඥාව එකක්. වර්තමානයේ තමයි සංඥාවට අනුව වර්තමානයේ දේවල් වෙන්නත් පුළුවන්, ඊට වෙනස් විදියට වෙන්නත් පුළුවන්.
ගුරුතුමනි, ඒකද එතකොට සම්මාදිට්ඨියද එතන තියෙන්නේ ගුරුතුමනි?
සම්මාදිට්ඨි කියවම එතන දිට්ඨියන්නේ තියෙන්නේ. ඉතින් මෙතන තියෙන වැදගත් කාරණය තමයි මේ මෙතන බලන්න ඕනේ මේ ප්‍රායෝගික පැත්ත. කොහොමද මේ දෙකේ සනීප කරගන්නේ කියලා. සංසාර රෝගේ කොහොමද සනීප කරගන්නේ? ඒ තමයි අපි ඉලක්කය වෙන්නේ. එහෙම නැත්නම් මේ සියල්ලත් මේ සියල්ලම හෙලා දැකලා සියල්ලම විවේචනය කරා කියා ලෙඩේ හොඳ වෙන්නේ නැහැනේ. ඒ වෛද්‍ය ක්‍රමයක් විවේචනය කරනවා. එහෙම විවේචනයේ බෙහෙතක් වෙන්නේ නැහැ. එනිසා මෙතන මේ ප්‍රායෝගික පැත්තයි බලන්නේ. මේ හැම එකම දිට්ඨි. සම්මාදිට්ඨිය දිට්ඨි, මිච්ඡාදිට්ඨිය දිට්ඨි. හැම එකක්ම දිට්ඨි. මේ එහෙම කියන එකක් දිට්ඨිය. මේ සියල්ල දිට්ඨි කියන එකක් දිට්ඨිය. ඒ නිසා මෙහි ඉවරයක් නැහැ හැම කියන්නේ කිව්වොත්. එහෙම කිව්වා කියලා දිට්ඨි නැති වෙන්නේ නැහැ. හරියට මේ ඇණයක් තව ඇණයකින් ගලවනවා වගේ. ඒතර අපි දෙවෙනි ඇණේ ගහනවානේ පළවෙනි ඇණේ ඉතර වෙලා තියෙනවා. ඒ ඇණේ දැන් මෙහෙට යන්නෙත් නැහැ, මෙහෙට යන්නෙත් නැහැ. අදින් ගත්තා තව ඇණයකින් හිමීට ගහනවා. කියලා ගහනකොට පිටියකින් අර ඇණේ එක පැත්තකට තල්ලු වෙනවා. හැබැයි පරිස්සමින් තමයි කරන්නේ. මේ ඇණේ ගිහිල්ලා හිර කරගන්න නැති වෙනවා. දැන් මේ ඇණෙත් ගිහිල්ලා හිර වුණොත් අර ඇණේ ගැලවීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ත්‍රිවිධයක් නේ. තුන්වෙනි ඇණයක් කරගෙන ගන්නවා. ඒ ඇණෙත් ඉර වෙනවා. හතරවෙනි ඇණෙත් නැතර. ආයෙ ඉන්නේ මේ සංසාර පීඩාවෙම තමයි, මේ ගේම් එකේම තමයි. එහෙම නෙවෙයි. බලනවා මේ හිර වෙලා තියෙන මේ මිච්ඡා දිට්ඨිය නැමැති ඇණය බුරුල් කරන්න සමාධිත්‍ය කියන ඇණේ තියලා ගන්නවා. සමාධිත්‍ය හිර වෙන්නේ නොවන විදිහට. සමාධිත්‍ය කියන්නේ හිර වෙන්නේ නැති ඇණ. ඒක ඕනෙ වෙලාවක බුරුල් වෙනවා. ඒ ඇණේ ගලවලා දාන්න පුළුවන්. මිච්ඡා දිට්ඨි කියන්නේ නෑනේ එහෙම නෑ. ඒ කියන්නේ හිර වුණාම තමයි හිතක කාලයක් බොහොම කාලයක් යනවා එතනින් ගැලවෙන්න. එතකොට මේ සියල්ල දුකයි. දැන් පළවෙනි සම්මාදිට්ඨියේනේ දුක පිළිබඳ දුකයි. මේ සියල්ල සැපයි කියන දිට්ඨියට වැඩිය සියල්ල දුකයි කියන දිට්ඨිය හොඳයි. හොඳයි කියන්නේ එතනින් සංසාරයෙන් එළියට යන්න උදව් වෙන්නේ සියල්ල සැපයි කියන දිට්ඨිය නෙවෙයි දුකයි කියන දිට්ඨිය. සැපයි කියන දිට්ඨියත් එක්ක ඉන්නනේ හිතෙන්නේ. ඒ ඉන්න හිතෙන සැපයි කියන දිට්ඨියට වඩා දුකයි කියන දිට්ඨිය නෑ. හොඳයි කියන්නේ සාපේක්ෂ වශයෙන් ප්‍රායෝගික වශයෙන් උදව්. ඒ ක්‍රියාවෙන් තමයි මේකට සම්මාදිට්ඨිය කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධය දිට්ඨියෙන් ආරම්භය ගන්න උදව්ව වෙනවා. ආරම්භයේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඔය සම්මාදිට්ඨිය සම්මා සංකප්පේතර සම්පියක් ඕනේ නැහැ. සම්මාදිට්ඨියම ගමන ඉවර කරන්න තිබ්බනේ. නෑ, එතන අවබෝධයක් නෙමෙයි. එතන වෙන්නේ දිට්ඨි පැත්තෙන් උදව් වෙන දිට්ඨි ටිකක් ඇති කරගන්නවා. සංසාරේ ඉන්න කැලෙදී වැඩි වෙන දිට්ටි අයින් කරගන්න ගලවලා ගන්න පහසුවක් වෙන විදිහට.
පැහැදිලි වුණා. දරුවන් සන්නයි බුදුමා. සර්ක බොහෝ දේශන අද දේශනය ඇතුළුව සමහර වෙලාවට මට හිතෙනවා මේ මං ගැනම හිතලා මං ගැනම කල්පනා කරලා මේ දේශනය කරනවාද කියලා. මොකද මම මේ දේශන මගේ මනසට දාගන්නේ ආධ්‍යාත්මික කසපහරවල් කියලා. සමාවෙන්දී කසපහර කියන වචනේ පාවිච්චි කළාට ඒක මගේ අවබෝධය සඳහා මම එක උදාහරණයක් කියන්නම්. මේ දේශනය තුළින් මම අවබෝධ කරගත්ත කාරණේ, දැන් අපි සර් ධර්මතාවයන් අවබෝධ කරගෙන ඉදිරියට යනවා. අපි හිතමු ලද දෙයින් සතුටු වීම කියලා. අපි කෑම සම්බන්ධයෙන් ලද දෙයින් සතුටු වෙනවා. අඳින ඇඳුම් සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඒ තුළින් කිසියම් නිගමනයකට බුද්ධිය එනවා. මම දැන් ලද දෙයින් සතුටු වෙනවා නේද කියලා. හැබැයි අරිසා කියපු විදිහට සිහිබුද්ධි යහනවා, ඇත්තම ඔයා රදදෙන් සතුට වෙනවද කියලා. හරියට හොයලා බැලුවොත් සමහර දේවල් සම්බන්ධයෙන් රදදෙන් සතුට වෙනවා, සමහර අංශ සම්බන්ධයෙන් තාමත් පරණතලමයි. ඒ වගේම තවත් උදාහරණයක් මම ඉදිරිපත් කරන්නම්. දැන් අපි ගත්තොත් කිසියම් කෑමක් කාට හරි දීලා භුක්ති විඳිනවා නම් මට පුදුම සතුටක් එයින් ඇති වෙන්නේ. නමුත් සමහර දේවල් දෙන්න මං කැදරයි. සමහර ලාට පොතපත, සමහර දැනුම. ඒ වෙලාවෙත් මම බුද්ධිය කියා ගන්නවා, මේ ඔයා මේ අනුන්ට දීලානේ ඔක්කොම කරන්නේ කොච්චර හොඳද ඒ ධර්මතාවය. හැබැයි සිහිබුද්ධිය ඇවිල්ලා අහනවා, හැමෙලෙම ඔය හැමෙලෙම ඒ වැඩේ කරනවා, ඇයි කැදර අරවට නැද්ද කියලා. සර් මේ වගේ ගමනක් නේද අපි මේ යන්නේ කියලා මම සකින් දැනගන්න කැමතියි. සරට ගොඩාක් පින් අද ධර්මදේශනාව සම්බන්ධ.
ඔබතුමාටත් බොහොම කෘතඥ වෙනවා ඒ විග්‍රහය, ඒ විවේචනය අගය කිරීම ගැන. ඔව්, වැදගත් වෙන්නේ දැන් අපිට මන්දල් ලද දෙයින් සතුටු වෙන කෙනෙක් කිව්ව ගමන් ඒක දෙත්‍යයන් එතකොට නැවතිලා. එහෙම කෙනෙක් කියපු ගමන් හරි එහෙනම්. ඉතින් එහෙමද මේක කළුද සුදුද? කළුනම් කළු, සුදුනම් සුදු. දැන් එහෙම තමයි බුද්ධිය එන්නේ තීරණයකට. ඉතින් සිහි බුද්ධිය එහෙම ඉන්න දෙන්නේ නැහැ. බලන්න, ඇතර හැම සුදු වර්ණය ඇතුළේම කළු ලපක් තියෙනවා. කළු වර්ණය ඇතුළේ සුදු ලපක් තියෙනවා. බුද්ධියට පේන්නේ අර ලප නුවේ පාට පැතිරලා තියෙන පසුබිම තමයි. සීබුද්ධිය තමයි බැලුවොත් වෙන්නේ නැහැ නේ. මේ කළු පවතින්න බෑ සුදු නැතුව. සුදු පවතින්න බෑ කළු නැතුව. ඉතින් ඒ සුදු ඇතුලේ තියෙන කළු, කළු ඇතුලේ තියෙන සුදු දකිමින් මේ කළු සුදු බවට සුදු කළු බවට පෙරලෙන සාමාන්‍ය ගමනක තමයි මිනිස්සයා ඉන්නේ. මිනිස්සයා විතරක් නෙමෙයි හැම දෙයක්ම. ඉතින් අපි අපිට ගත්තොත් හැම දෙයක්. ඊළඟට මේ ධර්ම මාර්ගයේදී යන ගමනකුත් තියෙනවා. ඒ ගමනේදී මේ ඒ ගමනේදීත් ඔය පරිවර්තනය වෙනවා. නරක හොඳ බවට පරිවර්තනය වෙනවා. නොයසිලිවන්ත බව ඉවසීම බවට පරිවර්තනය වෙනවා. ඒ නොයසිලිවන්ත බවින් ඉවසන කෙනෙකු බවට පෙරලෙන හැටි පේනවා. ඒ විදිහේ පරිවර්තනයක් වෙනවා. වැදගත් වෙන්නේ මෙතන නැවතීමක් නැහැ කියන එක. අපි තීරණයකට ආගමම මම දැන් නදදීන් සතුට වෙන කෙනෙක් කියා එතන හරියෙන. දැන් එතන අනන්‍යතාවය හදාගෙන කියන ඩෙන්ටිටි කාඩ් එකක් අපි හදාගෙන තියෙනවා. ඉතින් බලන්න මොන තරම් ඇඳුනුපත් අපි අපිම හදාගන්නවා. හොඳයි නරකයි දෙකද. සීබුද්ධිය දිකටම අහනවා. එහෙමද? හැම වෙලේම අහනවා. සීබුද්ධියට මේ පරීක්ෂණේ බාර දුන්නොත් එයා අතාරින්නේ නැහැ. අපි නොහිතන තැන්වලට හරියට රහස් පොලිසිය වගේ වෙස්වලාගෙන ගිහිල්ලා හිටපු ගමන් මතුවෙලා අහනවා ওই ප්‍රශ්න. අපි සූදානම් නැහැ උත්තර දෙන්න. ලදදීන් සතුට වෙන කෙනෙක් කිව්වනේ එහෙනම් මොකටද මේ ඇඳුම් දිහා බලන්නේ? ගන්න යන්නේ නැහැ. හැබැයි නිකන් බලනවා විකුණන තැන කියනවා. මේ මොකටද බලන්නේ? මොකටද බලන්නේ? දැන් ඔයා කියවනේ ඔයාට ඇති කියලා තියෙන ඇඳුම් ඇති නම් මොකටද බලන්නේ? ඉතින් මෙහෙම අහනවා. ඒ අහනකොට ඔබතුමා කියපු වචනේ හරි කස්පාරම තමයි. මේ සිහිබුද්ධිය තමයි ඔය සිහිබුද්ධිය නැමැති කසෙන් තමයි ගහන්නේ අපිට. අපි අස්සය වෙන පැත්තකට හැරෙනකොට ඒ කසේ කස පහර වදිනවා. වැදුනහම තමයි අස්සයට තේරෙන්නේ මේ යන්න ඕනේ පාරක් පැත්ත නෙමෙයි බලන් හිටියේ වෙන පැත්තක කියලා. ඉතින් හිතවතුනි මේ කාරණය මේ විදිහටම තමයි වෙන්නේ. වෙන්නත් ඕනේ මේ විදිහට තමා. මෙතනත් ආධ්‍යාත්මික මාර්ගයේ නැවතීමක් නැහැ. එන භාවනා කළා මං සිල් රැක්කා දන් දුන්නා නැහැ. දෙමින් සිටිනවා. දෙමින් දන් දෙමින් සිටිනවා. සිල් රකිමින් ඉන්නවා. භාවනා කරමින් ඉන්නවා. ඒ වර්තමානයේ ගමනක් තියෙනවා. ඒ ගමනක් විදිහට දකින්න ඕනේ. එහෙම දැක්කොත් විතරයි මේ එළියට යන්න පුළුවන්. එහෙම නැත්නම් ආයේ සංසාරේ කොහේ හරි තැනක අපි ගෙයක් හදාගන්නවා. මේ සංසාරේම අම්ද්‍රව්‍ය වලින් හැබැයි ඒකට ආධ්‍යාත්මික නමක් දෙන්න පුළුවන්. ඒ ලෞතුරු නමක් දෙන්න පුළුවන්. නමක් දුන්නට කිසි දෙයක් ලෞතුරු වෙන්නේ නැහැ. ලෞකික අම්ද්‍රව්‍ය වලින් නම් හදලා
තියෙන්නේ. මේකටම සම්බන්ධ දෙයක් දැන් අපි හිතමු කුඩා දරුවෙක් ඉපදිනකොට ඒ කුඩා දරුවගේ සිත අපි හිතමු සුදු කොළයක් වගේ කියලා. එතකොට ඒ දරුවා ලෝකෙ දිහා බලන්නේ සුදු විදියටනේ. සුදු නැත්තම් ඔහුට හොඳ නරක තේරෙන්නේ නැහැ. හැබැයි වටේ පරිසරයයි තමයි එයාගේ මේ මනසට සුදු රෙද්දට දේවල් එකතු කරන්නේ. ඊට පස්සේ එයා ඒක හරහා බලනවා ලෝකෙ දිහා. මේක එක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකක්ද එතන වෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ සංඥා එකෙන සංඥා හරහා බලනවාද මොළදී එම නැත්තම් පිටින් දුන්න සංඥා හරහා ලෝකෙ දිහා බලනවාද? සෝ මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඔව් මේ සාමාන්‍ය අදහස තමයි කුඩා දරුවෙක් වරුතු පන්දරුවෙක් හරීම නිර්මලයි. මේ ඒක සමාජයේ ධර්මයේ පිළිවන් සාහිත්‍යයේ තියෙන කාරණයක් කියලා මේ බුද්ධ දේශනාවල නැති වුණත් බොහොම පිරිසිදු හිතක් තියෙනවා. ඒ භවංග හිත ගැන එහෙමත් කතා කරනවා. ඒක බොහොම පිරිසිදු හිතක්. ඒ හිත ටික ටික මේ කෙලෙස් බාහිර ලෝකයක් එක්ක එකතු වුණාම මේ කෙලෙස් වලට එන හැටි තරහ යන්න පටන් ගන්නේ කොයි කාලෙද? ආශාව එන්න පටන් ගන්නේ කොයි කාලෙද? දැන් මේ විදිහට සමහර අය ඒ කාල සීමා දාන. එහෙම දවසක් එක මහත්මිය කෝ කියන්නේ මේ සාකච්ඡාවක් කරන්න ඇවිල්ලා නිකන් වාදයකට වදිත්තාව මේ විද්‍යාත්මක කාරණා එහෙම අරගෙන මේ අලුත් උපන් දරුවෙකුට තරහ යන්නේ මෙන්න මේ කාලේ. ඊට පස්සේ ආශා වෙන්නේ මේ කාලේ. Taman කියන හැඟීම එන්නේ මේ කාලේ කිව්වේ එහෙම කාල ටිකක් තිබුණා. ඉතින් මේ දෙයින් එයි මං කිව්වා ඉතින් එයි මෙහෙනම් කියන්නේ යන්නේ රහතන් වහන්සේ කෙනෙක් ඉපදිලා ටික කාලයක් ගියාම අනාගාමී වෙනවා. තව ටික කාලයක් ගියාම සකදාගාමී වෙලා තව ටික කාලයක් ගියාම සෝවාන් වෙලා තව ටික කාලෙකින් පෘථග්ජන වෙනවා. ඒකද කියන්නේ කියලා. ඉතින් එහෙම වෙනවාද වෙනවනම් රහත් වෙලා වැඩක් නැහැ නේ. රහත් වුණත් ආපෝ ওই විදියට අනාගාමී වෙලා සකදාගාමී වෙලා සෝවාන් වෙලා ඒකදක් වෙනවා. එහෙම කියන්න අමාරුයි. දරුවෙක්ගේ හොඳ නරක يعني නරක පැත්ත අඩුයි. තියෙන නරක අඩුයි. දරුවෙක් අහිංසකයි. ඒක ඇත්ත අහිංසකයි. ලොකු ප්‍රතික්‍රියා නැහැ දරුවෙක්. හිතේ තියාගෙන අවුරුදු ගණන් හිතේ තියාන් පලි ගන්න ගතිය. එහෙම නැහැ. කොහොම ඉක්මනට තරහා මතක කරනවා. හැබැයි මේව නැත්තේ නැහැ. නැත්තේ නැහැ. මව් කුස ඇතුලේ තියෙන. උපදින්න කලින් මව් කුස ඇතුලේ මතක් කරගන්න පුළුවන් නම් අපිට අමතක වෙනානේ තියෙන මේ මතක් කරගන්න පුළුවන් නම් මව් කුස ඇතුලේදී ඇඬුවා, hina una, තරහ ගත්තා, බය වුණා. ඔය හැම ප්‍රතික්‍රියාවක්ම අරගෙන තියෙන. ඒ මෝහනේ කරාම මව් කුස ඇතුලේ අත්දැකීම් කියන්නේ කිව්වහම ඔයා තමයි කියන්නේ. ඒ අත්දැකීම් කියනකොට බය වුණා, තරහ ගිය හැටි, දුක හිතුන හැටි, ඊර්ෂ්‍යාව හිතුන හැටි මේවා තියෙනවා. මේවා ඉපදුනේ කවද්ද කියලා නම් කියන්න බෑ. එහෙම දිනයක්. හැබැයි ඉපදෙනකොට මේ කෙලෙස් ඉපදෙනකොට දැනගන්න පුළුවන් නම් සංසාරේ උපදින මේ මව කුසින් උපදින ඒ මට්ටමට ජීවුද්ධිය තිබුණොත් අන්න ක්ලේශයක් උපදිනකොට දැනගන්න පුළුවන් උපදිනවා. ඒ තමයි උපත. අපිට වැදගත් වෙන උපදේ තමයි හඳුනාගත යුතු අවබෝධ කරගත යුතු උපත තමයි කෙලෙස් උපදීම. ඉතින් ඒ උප්පත්ති අපි පුළුවන් තරම් ඇදගෙන යනවද? පණ දිදී, ඔක්සිජන් දිදී ඇදගෙන යනවද? නැත්නම් ඒ ඉපදුන තැනම අභාවයට යන්නට අවශ්‍ය අනිත් සුසුකම් ඇති කර ගන්නවා. සමාජය නිසා ඔබතුමා කිව්වා වගේ හොඳ වෙනවට වැඩිය නරක වෙන එක තමයි. පරාර්ථකාමී වෙනවට වඩා ආත්මාර්ථකාමී වෙනවා. ආදරය කරනවට වඩා වෛර කරනවා. අනිත්‍යයන්ගේ සතුටදී සතුට වෙනවට වඩා ඊර්ෂ්‍යා කරනවා. හැබැයි මෙහෙම කරන්න පුළුවන් හැකියාවත් එක්ක ඉපදෙලා තියෙන. ඒ නිසා එහෙම කරන්නේ. සමාජයේට කෙනෙක්ව නරක කරන්න බෑ. මේ නරක වෙන ස්වභාවය නැත්තම් එතන. ඒ මූල නැත්තම් ඒ ධර්මතා නැත්තම්. ඒ සියලු ධර්මතාත් එක්කයි මිනිස්සෙක් උපදින්නේ. ඒ නිසා මේ අපිට කියන්න අමාරුයි මෙතන තනි කර සුදු පිරිසිදු පිටක් තමයි උපදින්නේ කියලා. එහෙම නොවේ. මේ බීජතිය. ඒ බීජ වලට එනියමිත ඍතුව ආවම ඒ වැට එනියමිත වැස්ස වැටුනහම පැලවෙනවා. ඉතින් කොයි බීජ කොයි දවසේ පැලවෙයිද කියලා කියන්නට බැහැ. හැබැයි බීජ ගබඩාවක් එකයි උපදින්නේ. විඥානයේ ප්‍රතිසන්දිය ලබන්නේ හිස් විඥානයක් නොවේ. හිස් විඥානයක් විදිහට නොවේ. සියලුම හොඳ ගති සහ සියලුම නරක ගති වල බීජත් එක්කයි. ඒතර විඥානයේ ගමන් කරන්නේ බීජ එක්ක.
ඒ කොපමණ රීජ තියෙනවද කියලා දන්නේ. කියන්නේ කොපමණ හොඳ ගති තියෙනවද කොපමණ නරක ගති තියෙනවද කවුරුවත් දන්නේ. දැන් මේ වෙලාවේ අපේ ළඟුණ කොපමණ හොඳ ගති නරක ගති තියෙනවද කියන්න දන්නේ. තේින්ද තියෙන එකයි දෙකයි. නමුත් බීජ මට්ටමේ දාස් ගානක් තියෙනවා. සාමාන්‍ය මනුස්ස හිතක නම් සියලුම ප්‍රේත ගති තියෙනවා. බීජ විදියට. යක්ෂ ගති තිබෙනවා. තිරිසන් ගති තිබෙනවා. දේව ගති තිබෙනවා. බ්‍රහ්ම ගති තිබෙනවා. සියලුම බීජ මට්ටමේ. ඒ නිසා තමයි කෙනෙක් භාවනා කළොත් ධ්‍යාන මට්ටමට එන්න පුළුවන්. ධ්‍යාන මට්ටමට ඇවිල්ලා ධ්‍යාන පිළිෙන්නේ නැතුව කලුරිය කළොත් බ්‍රහ්ම ලෝකෙට යනවා. දේව ගති දියුණු කළොත් දෙවියන් එක්ක එකතු වෙනවා. තිරිසන් ගති දියුණු කළොත් තිරිසන් එක්ක එකතු වෙනවා. ප්‍රේත ගති, යක්ෂ ගති නම් කෙනෙක් ජීවිතයේදී වැඩිපුර ගනුදෙනු කරන්නේ ඒ ගතිත් එක්ක නම් මැරෙන්න කලින්ම මෙතන ඉන්නේ එහෙම කෙනෙක්. මනුෂ්‍ය ගති කියලා දේවල් නැහැ. මේක තමයි වැදගත්ම කාරණේ. මිනිස් නැති කියලා ගති නැහැ. තියෙන්නේ මනුෂ්‍ය කියන්නේ විශ්වයේ තියෙන යම්තා හොඳයි නරකයි මේ දෙකේම බීජ ගබඩාවකට තමයි මනුෂ්‍යත්වය කියන්නේ. බීජ ගබඩාවට. සියලුම බීජ මේ ගබඩාවට තියෙනවා. ඉතින් අහම්බෙන් පැලවෙන ඒවා පරිසරයේ විසින් පැල කරන දේවලුත් තියෙනවා. පාරම්පරිකව පැලවෙන දේත් තියෙනවා. හිතාමතාම පැල කරගන්න දේවලුත් තියෙනවා. හැබැයි මේ විදිහට පැලවෙලා මල් පැලගන්නේ බොහොම ස්වල්පයක්. බොහොම ස්වල්පයක්. නිසා ඒක ජීවිත කාලෙක අපිට කෙනෙක්ගේ පේන්නේ ගතිගුණ බොහොම ටිකයි. බොහොම ටිකයි. මේ බීජ මැරෙන්නේ. බීජ මැරෙන්නේ නැම සජීවී බීජ. ඉතින් මේ බීජ භවයෙන් භවයට විඥානයේ පවතින කර්යයක්. එනිසා මේ බීජ නිරෝධයකට තමයි කියන්නේ ආශ්‍රවක්ඛය ආශ්‍රවයන් ශේකලින් කියලා. ඒ මට්ටමට ගියාම රතන සූත්‍රයේ අවසාන ගාථාව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ රතන සූත්‍රයේ අවසාන ගාථාව තමයි කීනම් පුරාණ නවම් නැති සම්භවම් පැරණි කියලා යමක් තිබ්බදී වශයෙන් වෙලා කීනම් පුරාණ නවම් නැති සම්භවම් අලුතෙන් කියලා යමක් උපදවා ගන්නෙත් නැහැ පැරණි කියලා තිබිච්ච දේවල් ඒවා ගෙනියන්නේ නැහැ ශේ වෙලා කීනම් පුරාණ නවම් නැති සම්භවම් විරත් චිත්තා ආයතකේ භවස්මින් නොවැළුම හිතක් තියෙන විරත් චිත්තය නොබැඳුම හිතක් තියෙන්නේ කුමක් පිළිබඳවද මතු පැවැත්ම ගැන ආයිතිකේ භවස්මින් මතු පැවැත්ම පිළිබඳ තියෙන්නේ නොබැඳුම හිතක් තේ කීන බීජා යම්තා බීජ තිබ්බද තේ කීන කීන කියන්නේ ඔක්කොම වේලිලා ගිහිනා සියලුම බීජ කියලා කියන්න පුළුවන් යම්තා සාංසාරික ගති තියෙනවද බීජ ඒ සියල්ල ශේවලා තේ කීන බීජා අවිරිච්ඡන්ද ආයේ පැලවීමක් නම් නැත ආයේ පැලවෙන්නේ නිබ්බන්ති දීරා යථායම්පදීපෝ එබඳු තෙන් මේ ස්වභාවයේ තමයි දීර කියන්නේ දෝ කියපු ලක්ෂණ ටික නිබ්බන්ති දීරා යථායම්පදීපෝ දීරයා පහනක්සේ නිවෙන්නේ මෙබඳු වෙයි කියන ලක්ෂණ වලින් යුක්ත කෙනා පහනක්සේ නිවෙන්නේ.
මම හිතුවටත් වඩා උත්තරේ පළල්ුණා ගොඩාක් පිං. මොකද ඕක අහගෙන ඉන්නකොට අපේ ගෙදර අය ගොඩාක් සතුටු වුණා. මොකද රත්න සූත්‍රයේ අන්තිම කොටස සහවදාම් වාගේ ඔක මතක් කරනවා. ඉතින් ගෙදර අය මේක අහගෙන ඉන්නවා ගොඩාක් සතුටු වුණා. ඒ කට්ටියගේ මූණ දිහා බලනකොට ගොඩාක් සතුටුයි. තුරුන් සර්ගයි.
බුදු සරණයි සන්නයි ඒ සතුට අපිත් එක්ක බෙදාගත්තට බොහොම පිං.
ආචාර්යතුමනි, මේ මගේ අධ්‍යයනය කර ගැනීමට මම තීරුම් ගත්ත විදිහට ඔබතුමාගෙන් මේකන අසන්න කැමති. අපිට ආයතන හයක් තියෙනවා. ආයතන හයකින් එක එක අවස්ථාවලදී එක එක ඒවාට ස්පර්ශ වෙනවා. ඒ කියන්නේ එක එක දැන් ඇසින් චක්කු විඥානේ රූපේට හැදිලා ගන්ධ විඥානේ පොත්තබ්බ විඥානේ ඒවෙන් දෙනවා. ඒ වයින් ගන්නේ ස්පර්ශ වීම සිහි බුද්ධිය ඇත්නම් අපි හිතනවා මේක හේතුන් නිසා හටගන්නවා, හේතුන් නිසා නැති වෙනවා. ඒ ඇත්තටම ආයතනේ දැක්කත් ඒක අත්හැරලා දානවා. එතන එහාට යන්නේ නැහැ. නමුත් ආයතනෙන් එන සංඥාව තමයි මනසට යන්නේ. ඒකට මනස ඒව එකතු කරලා තියාගෙන මේ කැප්සියුල් එකක් වගේ හදාගන්නවා. ඒ කියන්නේ මනසට ආකාරයට විදිහට. එතකොට ඒක ගොඩ ගැනීම එක හැම වෙලේම ඒකට තමයි මේ මනස ඩිවලොප් කරන්නේ. කියන්නේ ඒක අත්හැරීමක් නෑ. ඒකට එකතු වීම නිසා මේ දෘෂ්ටිගත වීම වෙනවා නේද කියලා මට හිතෙනවා. එතකොට තමයි හිතෙන්නේ පින් පව් කියලා දෙයක් නෑ. මැරිලා අපායන කියලා දෙයක් නෑ. අන්න ඒ වගේ දෘෂ්ටියක් ගැනද ඔබතුමා අද විස්තර කිරීම දැනගන්න කැමතියි ආචාර්යතුමා.
අපිට ඒ පැත්තට යන්න පුළුවනි. මේ දිට්ඨියක් කියන්නේ අවබෝධ කරගන්න නැතිව ගනු ලබන නිගමනයකට, එනු ලබන පැමිණෙන නිගමනයකට තමයි දිට්ඨියක් කියන්නේ. අවබෝධයෙන් තොරව. ඉතින් මැරුණාට පස්සේ මොකද වෙන්නේ දන්නේ නැහැ කිව්වොත් ඒක දිට්ඨියක් නෙවෙයි. ඒක දන්නේ නැහැ. ඉතින් එහෙම කියන කෙනා මිත්‍යා දිට්ඨියට යන්නේ නැහැ. මැරුණාට පස්සේ මොකද වෙන්නේ දන්නේ නැහැ කිව්වොත්. හැබැයි මැරුණාට පස්සේ මුකුත් වෙන්නේ නැහැ කිව්වොත්, මුකුත්ම වෙන්නේ නැහැ මැරුණාට පස්සේ, මැරුණාම ඔක්කොම ඉවරයි කියලා කෙනෙක් කිව්වොත් ඒක අවබෝධයෙන් තොරවනේ කියන්නේ. ඒක අවබෝධ වෙලා නැහැ. ඒ අවබෝධ නොවි කියනවා ඒක මිච්ඡා දිට්ඨියක්. ඒක එතන දිට්ඨියක්. දිට්ඨියක් විතරක් නෙමෙයි ඒක මිච්ඡා දිට්ඨියක් කියනවා. මොකද ඒ දිට්ඨිය මෙලොව වශයෙන් උත් කෙනෙකුට හානියක් කරන්නේ, අනිත් පැයටත් ඒ කෙනාගෙන් හානියක් වෙන්නේ. එහෙම දිට්ඨියක් ආපු කෙනාට එයාට පරලොව වශයෙන් උත් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා ඒක දිට්ඨියක් පමණක් නොවේ මිච්ඡා දිට්ඨියක් කියලා. ඉතින් ඔබතුමා ඒකට එකතු කළා ඇහුවේ මේ ඉන්ද්‍රිය අද්දකීම් ආශ්‍රයෙන් තමයි අපි හැම දෙයකටම ඉන්නේ. හැබැයි මේ හිතලා ඕනෙම දෙයක් ගැන දික්ටි වලට එන්න පුළුවන්. අද්දකීමක් ලැබුවද නැද්ද වැදගත් නෑ. හිතට පුළුවනි හිත කරන දෙයක් තමයි ඔහි කල්පනා කර කර ඔබතුමා වාචික වචනේ මේ ඩිවලොප්මන්ට් එක වැඩිය මේක කරන්නේ බිල්ඩ් අප්. මේක බිල්ඩ් කරනවා උඩට ගොඩනගනවා තත්වෙන් තත්ව ඒකට තමයි ස්කන්ධ කියන්නේ. තත්වෙන් තත්ව සංකාර ස්කන්ධය. එතකොට මේ කල්පනා ගොඩනගන එනවා. හැබැයි එක තත්වයක් ඊළඟ තත්ව හදන්නේ මේ හරි කියන නිගමන. ඒක තමයි දික්ටි කියන්නේ. මේ පළවෙනි කල්පනාව හරි කියන අපි ස්ටැම්ප් එක ගැහුවාම තමයි ඊළඟ තට්ටුව හදන්න අපිට අවසරය දෙන්නේ. මේ විදිහට තමයි හිත කල්පනාවෙන් කල්පනාවට යන්නේ දිටියට. මුලින්ම සිතිවිල්ල හරි නම් තමයි දෙවෙනි සිතිවිල්ල ඇති වෙන්නේ. ඒ කල්පනාව යන්නේ කොට නැගී. ඉතින් හොඳට බැලුවොත් මේ සිතිවිල්ලෙන් සිතිවිල්ලට අපි දික්ටිගත වෙනවා. හරි. ඉතින් මේ සිතිවිල්ල හරි නෑ කියන හැඟීමාවත් ඉහිහාට ඒ කල්පනාව යන්නේ. ඒතර වෙන කල්පනාවක් කියනවා. මෙහෙම තමයි යන්නේ.
මොහොම පින් ආචාර්යතුමනි.
මම අහන්නේ මේ බේසික් ක්වෙස්චන් එකක් වෙන්න පුළුවන්. මේකේ දැන් අර භාවනා කරන වෙලාවේ දැන් මං අර අනිත්‍ය ගන්න ඉස්සෙල්ල මම හිතුව අනාත්ම ගැන මට ඕන විදිහට කිසිම දෙයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ නේද කියලා. එතකොට මං හිතන්නේ මගේ බුද්ධිය තමයි කියුවේ ඔව් ඒක ඇත්ත ඒක තමයි වෙන්නේ. එතකොට මං එතනින් පල්ලෙහාට කොහොමද යන්නේ? මම දැන් මේක අවබෝධයක් දැන් මං දන්නවා මේක මගේ දික්කයක් කියලා. හරිද? මං හිතාගත්ත කිව්වා. නමුත් ඊට පස්සේ මං එතනින් පල්ලෙහාට යන්නේ කොහොමද? අවබෝධයකට යන්නේ කොහොමද?
ආ ඔව් ඉතින් ඒ බුද්ධිය මේ බුද්ධිය ඉස්සරහට පැනලා හැම දෙයකටම උත්තර දෙනවා. ඉතියාව පුහුණු කරලා තියෙන ඒ සඳහා. එයා ඉන්නේ ඔය සඳහා. හැම දෙයකටම ඉතින් බුද්ධිමත්ව තීරණ ගන්න, බුද්ධිමත්ව වැඩ කරන්න. අපි එහෙමනේ ඕනෑම කෙනෙකුට උපදෙස් දෙන්නේ. මාවට ගියාට මොනවද කියන්නේ? බුද්ධිමත්ව හිතන්න, බුද්ධිමත්ව කියවන්න, බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න. ඉතින් ඒ විදිහට දැන් මෙයාට තමයි බුද්ධියට තමයි හැම අවස්ථාවකම මේ ලීඩර්ෂිප් එක දීලා තියෙන්නේ, නායකත්වය. ඒ නිසා ධර්මයට ආවම, භාවනාවට ආවම එයා තමයි මේ එතන නියමුව වෙන්න හදන්නේ. ඉතින් ඒක කමක් නැහැ. හැබැයි මේ මෙතනදී එයාට තව සිහියක් එකතු වෙන්න ඕනේ. සිහිය බුද්ධිය වෙන්න තමයි ඉතින් තව කෙනෙක්ව යාව. එයාට අපි එකතු කරනවා මෙතනදී. සාමාන්‍ය ජීවිතයේ සියල්ලටම බුද්ධියෙන් පුළුවන්. බැරි මේ 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 ගමනට විතරයි. මේ ගමනට යාට අත්දවුවට අත්දැකකට සහායකෙක් ඕනේ. මේ ගමන යන. ඒ සහායකයත් එකතුනාම තමයි සිය බුද්ධිය වෙන්නේ. ඒ නිසා දැන් බුද්ධියෙන් තීරණයකට ආවම හුතුකෙනෙක් ඒ කාරණේ තේරුම් ගත්තා නම් බුද්ධිය තමයි කියනව ඇත්තේ කියලා. දැන් අපි කියනවා එහෙනම් හරි මට ඕන විදිහට කිසි දෙයක් තියෙන්නේ නැහැ කියන්නේ කාරණය දැන් ඔබ කියනවනේ. දැන් ඒ අනුවද ඔබ ජීවත් වෙන්නේ, ඒ අනුවද ඔබ හිතන්නේ, ඒ අනුවද ඔබ කටයුතු කරන්නේ කියලා අපි එයාගෙන් අහන්නේ නැහැ. එයාගෙන් අහුවොත් එයා ඔව් කියයි, නැහැ කියයි. ඉතින් ඔව්ද නැහැද කියන එක නෙමෙයි කියනවා. සිහිය එකතු කරලා දැන් බලන්න. බුද්ධියට අපි කියනවා ඔයාට පේන්නේ නැහැ, ඔයාට වැඩ තියෙන නිසා මෙන්න මේ ආලෝකය. දැන් එයාව එකතු කරන එයාට බාර දෙන්න හැම වෙලේම මේ මට ඕන විදිහට කිසි දෙයක් පවතින්නේ නැහැ කියන ඒ ආකල්පයෙන් ඒ ධර්මතාවයෙන්ද ජීවත් වෙන්න කියලා දැනගන්න මේ යාළුවාගේ උදව් ගන්න කියන සිහිය එකතු කරලා දැන් මේක තමයි කරන්න දෙන්නේ බලන්න. එහෙම කාරණයක් අපි කියනකොට දැන් අපි කියන්නේ මට ඕන විදිහට තියෙනවා. එහෙමද එහෙනම් ඉන්නේ. එහෙමද එහෙමනම් උදේ හැරෙනකොට එහෙමද? දත් මදින්නේ එහෙමද? කෙනෙක් අපිට දොස් කියනකොට එහෙමද හිතෙන්නේ? ඒකට උත්තර දෙන්නේ අවබෝධයෙන් බලන්න. ඒක බලන්න සීහිය. ඒතරම් බුද්ධියට සීහිය එකතු කරලා දෙනවා. මේ පරීක්ෂණේ ඕන මේ ෆීල්ඩ් එකේ තමයි බලන්න තියෙන්නේ. ඒ කියන්නේ ක්ෂේත්‍රයට ගිහිල්ලා තමයි හොයන්න වෙන්නේ මේක අවබෝධයක්ද නැත්නම් දිට්ඨියක්ද
කියලා. බොහොම පින්සර්. Thank you.
ඒ ප්‍රශ්නේ මේ සාමාන්‍ය පහළ මට්ටමේ ප්‍රශ්නයක් නෙමෙයි, බොහොම ඉහළ ප්‍රශ්නයක් කියලා ඔබ තව කියන්න යමක් තියෙනවද? කියන්න සමහර විට දේවල් ඔළුවට එනවත් ඇති. මේවා තව ටිකක් බලලා කතා කරමු කියන ඒ විමර්ශන අවස්ථාවේ ඉන්නවත් ඇති. හිතවතුනි මේ හැම දෙයක්ම කපලා කොටලා කෙරලා මිරිකලා කඩලා කුඩු කරලා බලන්න ඕනේ. එහෙම හැම පැත්තෙම බැලුවාම තමයි අවබෝධය ලැබෙන්නේ. එක කෝණකින් එක පැත්තකින් බැලුවාම ලැබෙන බොහොම පටු දැක්මක්, පටු දර්ශනයක් ඇති වෙනවා. ඒ නිසා මේ බය වෙන්න එපා. ඔය කිසිම අදහසක් පිළිබඳ ප්‍රශ්න කරන්න, ඒක එහෙමද නැද්ද කියලා හොයලා බලන්න, සාකච්ඡා කරන්න බය වෙන්න එපා. ඒක පවක් නෙවෙයි. ඕනෑම දෙයක් ගැන තමන් පිළිගන්න ඕනෑම දෙයක් පිළිබඳ ප්‍රශ්න කරන්න බය වෙන්න එපා. ඒ අනිත් අය පිළිගන්න දේවල් අපිට මොකටද ප්‍රශ්න කරන්නේ? ඒකට උදව්වක් විදියට ඕනනම් අපිට හොඳටම තේරුණොත් මෙයාට උදව්වක් වෙයි මේ ප්‍රශ්නේ අහලා. ඒ කරුණාවෙන් අහනවා මිසක් අනිත් කෙනා ගෙම් ඉන්නේ මිත්‍යා දිට්ඨියක කියලා මේ පල්ලෙහාට දාන්න මොකටද ප්‍රශ්න? ඒකට බය වුණාට තමයි අනිත්‍යයේ ප්‍රශ්න අහන්නේ. හැබැයි තමන්ගේ ප්‍රශ්න අහන්න බය වෙන්නේ. ඒ කියන්නේ තමන් පිළිගන්න මත, තමන් පිළිගන්න දිට්ටි අනිගම දිගින් දිගටම දිගින් දිගටම මේවායින් ප්‍රශ්න. තමන් ඉන්නේ කොහොමද? අපි ජීවත් වෙන්නේ කොහොමද? ඒ වගේම ධර්මතා කොහොමද සිද්ධුවේ? මේ දෙකේ එකට දෙන්නේ ඉන්න විදිහයි ධර්මතායි හරියට ගැලපෙනවද? එහෙම නැත්නම් ඉන්න විදිහ එක ධර්මතා තව විදිය ගැටීමක්ද තියෙන. සිදුවීමකට ගැටෙනවද? හැප්පෙනවද? බලන්න. සිදුවීමේ සිදුවීමට බලනකොට තේරෙනවා මොනතරම් විරසකයක් තියෙනවද මමයි ධර්මතායි අතර. ඉතින් අපි මේ විරසකේ සමනය කරන්න හදන්නේ මම වෙනස් වෙලා නෙමෙයි ධර්මතාව වෙනස් වෙයි. ධර්මතා අපි බලනව පුළුවන් තරම් මේ මට ගැළපෙන විදිහට හදාගන්න. ධර්මතාව වලට ගැළපෙන විදිහට මාව හදන පැත්තකින් තියලා මට ඕන විදිහට ධර්මතා හදන්න බලන්න. ඉතින් මේ මම මට ඕන විදිහට යමක් තියෙන්නේ නැහැ කියලා අවබෝධ වීමත් අපි ওই විදිහට ඊට පස්සේ කරකවලා ගේනවා මට ඕන විදිහට ධර්මතා හදන්න. හිතවතුනි මේ පරීක්ෂණය දිගටම කරන්න. මෙතනම තමයි යතුරුයි දොරයි පාරයි ගමනයි ගමනාන්තේ සියල්ල තියෙන. වෙන මොනවත් අපිට දැනගන්න ඕනා ආයෙ අහන්න සාකච්ඡා කරන්න ඕන මේ අනිවිදේ තමයි දොරේ තමයි පාර මේ තමයි ගමන සහ මේ තමයි ගමනාන්තය. හොඳයි මේ සඳහා ත්‍රිවිධ පිටපස සිටමින් සහයෝගය දක්වන සියලුම දෙනාට ඔබ අප සැමගේම හෘදයාංගම වූ කෘතවේදීත්වය වචනේ සහැඟීමෙන් ප්‍රකාශ කරමින් සෑම දෙනාටම සිතක්ම වේවා, ශාන්තියක්ම වේවා, සැනසෙල්ලක්ම වේවා.